එතකොට ඒ වගේ දවසක ඒකෙත් මේ මේ කාලේ දැන් රාත්‍රියේ මැදියම් රාත්‍රිය නේද? ඒ කාලේ තමයි මේ අවබෝධ කරගෙන ගියේ උදේ වෙනකොට. ඉතින් මේ 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 කාලය තමයි ඒ ධර්ම අවබෝධයට සුදුසුම කාලේ. ඉතින් නුවණින් පොඩ්ඩක් මේවා අහගෙන හිටියොත් මේ හැම කෙනෙකුටම තියෙනවා ඒ අවස්ථාව. මොකද අපට එකක් තමයි අපි ගිය සැරේ ගොඩක් පින් කරලා තියෙනවා. ගිය සැරේ කිව්වේ මේ සිටගත්තු දවසේ නෙමෙයි පෙර ආත්මේ. මොකද මේ ජීවිතේ මැරෙනකොට ඔව් චුතිසිත ප්‍රතිසන්දිසිත චුතිසිතට අරමුණු වෙලා තියෙන්නේ මහා කුසල කර්මයක් නේද? එහිඳ තමයි මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ. මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන එක බොහොම කලාතුරකින් වෙන එකක්. දැන් හිතන් හිටියට ඊළඟ ජීවිතෙත් මනුෂ්‍යය වෙනවා කියලා ඒක වෙන්නේ නැහැ. වෙන්න තියෙන හැකියාව
තාම අඩුයි.
තාම අඩුයි, බොහොම අඩුයි. ආ? මනුෂ්‍යය නෙමෙයි ඔය සුගතිය කියන එකේ. මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඔය සේරටම යන කොටස ගත්තොත් ඔන්න දැන් මිනිස්සු වෙලා ඉන්න පිරිසෙන් නැවත සුගතියකට යන්නේ කොච්චරද කියලා බුදුහාමුදුරුව උපමාවක් කරන් පෙන්නනවා නේද? මිය පොත්තට පස් ටිකක් අරගෙන මෙතන තියෙන පස්කට ප්‍රමාණයද මහ පොළොවේ තියෙන පස්කට ප්‍රමාණයද වැඩි කියලා අහනවා නේද? මාර්ගඵල නෙමෙයි සුගතියක උපදින්නේ. මාර්ගඵලවටත් කියනවා මේ සුගතියක උපදින්නේ මෙච්චර සුළු ප්‍රමාණයක්. අනිත් මහ පොළොවේ පස්කට වගේ ප්‍රමාණයක් කොහෙද යන්නේ? දුගති. දුගති සතර අපාය. සතර අපාය. ඒකට පේනාද කොච්චර ටිකයිද නැවත සුගතියක උපදින්නේ. සුගති කිව්වහම ඔය ඔක්කොම ලෝක ටික මේ සතර අපායය රෙන්න අනිත් සේරගෙන උපදින්නේ ඔච්චර මේ පොත්තට ගත්ත ප්‍රමාණය වගේ. මහ පොළොව එක්ක කම්පයා කරනකොට, සංසන්දනය කරනකොට නේද? දැන් මේ පොත්තට ගත්ත එකේ වැලි කැට ටික නම් අපිට ටිකක් පැත්තකට දාලා ඕනනම් ගණින්න පුළුවන් නේද? ගණින්න පුළුවන්. දැන් අපි මෙතන ඉන්න කට්ටිය කී දෙනාද කියලා ගණින්න පුළුවන්. මේ වගේ අර වැලි කැට ටික ගණින්න පුළුවන් ප්‍රමාණයක් නේද? ඕනනම් වැඩිම වුණොත් පැයක් යයි ඕක ගණලා ඉවර වෙන්නේ නේද? දැන් ඔය කාට හරි දුන්නොත් අර මිදුලේ තියෙන වැලි කැට ටික ගණින්න කියලා අවුරුද්ද ජීවිත කාලෙම ගන්නත් ඉවර වෙයිද? එහෙම ඉවර වෙන එකකුත් නැහැ නේද? මේ මිදුලේ විතර නේද? එහෙනම් කොහොම වෙයිද මහ පොළොවේ? මහ පොළොවේ තියා එක වෙලි ගොඩක් අරගෙන ඕකේ කැට ටික වැලියට කීයක් තියනවද ගණින්න ගියත් හිතා ගන්නවත් බැරි තරම් ලොකු ගාණක් නේද? එතකොට ඔන්න බලන්න එච්චර ගාණක් යන්නේ කොහෙද? සතර අපාය. මේ මනුස්ස වෙලා ඉපදිලා ඉන්න අයගෙන් එච්චර ප්‍රමාණයක් යන්නේ සතර අපායෙ. මේ නියපොත්තට ගත්ත ටික වගේ සුළු ප්‍රමාණයක් තමයි ආයේ සුගතිගාමි වෙන්නේ නේද? දැන් පේනවද මේ තියෙන භයානකකම
සහ වටිනකම මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ කියන්නේ?
ඔව්. එතකොට ඊළඟ ජීවිතයට කල් දාන එක කොච්චර මෝඩකමක්ද කියලා පේනවද නේද? එතකොට ඒ වගේ කලාතුරකින් ලැබුණ අවස්ථාවක් මේක, මේ මනුෂ්‍ය ජීවිතය ලැබුණා කියන එක නේද? අපේ එකයි මං කිය ගිය ආත්මේ මහා කුසල කර්මයක් පළ දීලා තමයි
මේ
ඔව් මේ ජීවිතය. ජීවිතේ මිනිස්ස ජීවිතයක් ලැබුණේ නේද? මිනිස්සෙක් විදිහට. ඊටත් වඩා දුර්ලභ කරුණක් කියනවා මේ ධර්මය අහන්න ලැබෙන එක. දැන් අපි මිනිස්සයෝ වුණා විතරක් නෙමෙයි මේ බෞද්ධයොත් වුණා නේද? ඒ හින්දානේ ධර්ම අහන්න අද සිල් සමාදන් වෙන්න ආවේ. වෙන ආගමක වුණා නම් එහෙම එයිද? නැහැ. ඔව්. බුදුදහම පවතින රටක සිල් ගන්න පුළුවන් රටක වෙන්නත් ඕන. නේද? බෞද්ධෙක් වෙන්නත් ඕන. ඒ රටවල් කීපයයි තියෙන්නේ. සිල් සමාදන් වෙන රටවල් කීපයයි තියෙන්නේ මේසක් එකට. ඒ රටක උපදින්නත් ඕන. ඈ? ඒ රටෙත් දැන් අපේ බෞද්ධයෝ කීයෙන් කී දෙනාද ඉන්නේ? නේද? වෙන ආගම් වල අයත් බොහොම වැඩි නේද? නේද? ඒ අතරිනුත් දැන් බෞද්ධ වෙලා සිල් සමාදන් වුණේ කීයෙන් කී දෙනාද? නේද? අද මෙතන ඉතුරු වුණේ කීයෙන් කී දෙනාද? නේද? ඉතින් ඒවා වෙන්නේ නිකන් නෙමෙයි. ගියාත්මේ අර අවසාන සිත විතරක් නෙමෙයි. තව දහමේ හැසිරিলাත් පුරුද්දක්. ඒ ජීවිතේ දහම පුරුදු කරලා පුරුද්දක් තියෙන හින්දා තමයි මේ වගේ තැනකට දැන් අද රෑ එළි වෙනකන් ඉන්න හිතන්නේ නිකන් නෙවෙයි. නේද? මං කී දෙනෙක් ගෙදර යන්නේ නැද්ද? සිල් සමාදන් වෙලත් නේද? ඈ? 200ක් විතර හිටියා. ඔව්. මෙතන එහෙම හරි දැන් 20ක් 25ක් විතර තමයි ඉතුරු වෙන්නේ. ඔව්. එහෙම තත්වයක් තියෙන්නේ. එතකොට මේ දැන් ධර්මය අහන්න ලැබුණාට, මිනිස්සෙක් වෙලා උපදින්න ලැබුණාට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්නේ කීයෙන් කී දෙනාද කියලා පේනවා නේද? දැන් උත්සාහ නොකරන අය සාමාන්‍යයෙන් හදන හිත් වැඩිපුර හදන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද. අකුසල් සිද්ද. නේද? නිකන් ඉදී එක්ක කාට හරි බැන බැන ඉදී එහෙම නැත්තම් තව ටිකක් ගොඩ ගහගන්නේ කොහොමද කියලා නේද? හිත හිතයි. ඒකට එක්ක ලෝභ සිත් එක්ක දේශ සිත්. ඔක්කොම අකුසල් සිත්. නේද? ඉඳලා හිටලා වෙලාවක තමයි ඔන්න දානයක් දෙන්න හිතිලා ඒ වගේ වෙලාවක විතරයි ලෝභයක් නැති සිත. අලෝභ සිතක් දෝෂයක් නැති. නේද? තරහ නැති සිතක් පහළ වෙන්නේ. අලෝභ දෝෂ සිත් ඒවා තමයි කුසල්. ඒතර දවසක ගත්තොත් කුසල් සිද්ද වැඩිපුර හැදෙන්නේ අකුසල් සිද්ද. ඔව්. ඒගොල්ලන්ගේ විතරක් නෙවෙයි අපෙත් එහෙම තමයි. සාමාන්‍ය ජීවත් වෙනකොට එක්ක ලෝභ සිත්මයි හදන්නේ. එහෙම නැත්තම් තරහ සිත්, දේශ සිත්. ඔවා ඔක්කොම අකුසල්. කුසල් සිත් හැදෙන්නේ බොහොම ටිකයි. කෙනෙකුට යම් කිසි දෙයක් දානයක් දෙන්න හිතෙන වෙලාවක විතරයි නේද? ඔව්. මේ කුසල් මේ හොඳයි. පේනව නේද හැමෝටම? මේ ඔව්. එතකොට අකුසල් අකුසල් සිත් තමයි වැඩිපුර හැදෙන්නේ කෙනෙක්. එතකොට මැරෙන මොහොතේ සිහි වෙන්න ඉඩ තියෙන්නේ එතකොට වැඩිපුර හදන හිත්ද අඩුවෙන් හදන හිත්ද? වැඩිපුර හදන හිත්. නේද? එතකොට අකුසල් සිතක් සිහි වුණොත් යන්නේ සුගතියේද දුගතියේද? දුගතියේ. එතකොට අර අහන්න දෙයක් නැහැ නේද බුදුහාමුදුරුවෝ කියපු උපමාව? මහා පොළවේ පස් කැට වගේ ප්‍රමාණයක් යන්නේ දුගති සතර අපායයි. එනිය පොත්තට ගත්ත ටිකේ පස්කැට ප්‍රමාණය තමයි නැවත සුගතියක උපදින්. එහෙම ඉපදුනත් මේ කතාව මම අනිත් තැනත් කිව්වා, දැන් බැරි වෙලාවත් අපි ඊළඟ ජීවිතේ බොහොම අමාරුවෙන් කුසල්සිතක් සිහි වුණොත් මැරෙන මොහොතේ නේද? අර නිය පොත්තට ගත්ත පස් කැටවලට අයිති වෙනවා නේද? දැන් ඔය එක්ක තව කී දෙනෙක් එයිද? පවුලේ ඇත්තෙයිද? නෑ, කවුරුවත් එන්න විදිහක් නෑ නේද? Taman etenta select uno ඉතුරු අයට එන්න ඉඩක් නෑ. Taman දන්න කියන කාටවත් එන්න ඉඩක් නෑ. මොකද බොහෝම කලාතුරකින් එක්කෙනෙක් තමයි එතෙන්ට තේරෙන්නේ. ඒ තරම් සුළු ප්‍රමාණයක්. එතකොට ඔය දැන් හොඳයි කියලා අල්ලගෙන ඉන්න කවුරුවත් සුගතියට නම් එන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම දුගතිය. දුගතිය කියන්නේ එක්ක අපාය, එක්ක සතෙක් වෙලා, තිරිසන් සතෙක් වෙලා, එහෙම නැත්නම් පිරේතෙක් වෙලා, එහෙම නැත්නම් අසුර. ඒක තමයි ලෝකේ ස්වභාවය. දැන් මේක මම කියන දෙයක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් මේ සිද්ධ වෙන දේ දැකලා නේද? මේක තමයි මේ සසර යන සත්වයාගේ ස්වභාවය කියලා පෙන්නලා දෙනවා.
එතකොට තව එකක් තියෙන, දැන් තිරසනෙක් කළා එකතුනොත් එකපාරක්.
ඔව්.
තව ආත්ම
එක සැරයක් අපායට ගියොත් දැන් මේ කිව්වේ මිනිස්සෙක් වෙලා ඉඳලා ඒ සුගතියක ඉන්න. අර වගේ සුළු ප්‍රමාණයකටයි එන්න පුළුවන්. සතෙකුට ආයේ උඩට එන්න සුගතියකට එන්න. ඔව්. එහෙනම් තමයි ඒ උපමා දීලා තියෙන්නේ. කනකස් බව වියසිදුරෙන් අහස දකින්න වගේ කියනවා. මනුස්ස ජීවිතය ලැබන එක. අපට ඕකේ අගේ තේරෙන්නේ. ඔව්. ඔව්. දැන් බෞද්ධය වෙලත් හිතන්නේ මේ ජීවිතේ නෙමෙයි, ඕක ඊළඟ ජීවිතේ.
ඊශාව ක්‍රෝධය වෛරය.
ඔව්. නෑ මං කියන්නේ බුද්ධාගමේ ප්‍රයෝජනේ මේ ජීවිතේ ලබන්න නෙමෙයි. තව සැරේක මනුස්ස ජීවිතයක් ලැබලා දහම අහන්න ලැබිලා එදාට තේරුම් ගන්න. ඈ තේනවාද ඒක කොච්චර මෝඩ වැඩක්ද කියලා? දැන් මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්.
ඒතකොට ධර්ම තියෙ විඳන්නේ නැහැ
කාරණා. මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මිනිසෙක් වුණ දවසක ධර්මයක් තියනවාද කියන එක ඊටත් වඩා දුර්ලභ කරුණක්. මොකද බුදු කෙනෙක් නැති කාල කල්ප ගණන් තියෙනවා. කල්ප 100 ගණන් තියෙනවා. බුද්ධ ශූන්‍ය, බුදු කෙනෙක් නැහැ. ඒතකොට දහමක් නැහැ ඒ කාලෙක. ඒතර ඒ කාලෙක මිනිසෙක් වෙලා ඉපදුනත් වැඩක් නැහැ. දහමක් අහන්න නැහැ. නේද? දහමක් අහන්න නැත්තම් කොහෙත්ම මාර්ගඵල ලබන්න බෑ.
මේ සීදී අරගෙන යන්නත් බෑ නේද?
ඔව් ඒක තමයි. ඒවා මරුණෑ. නැව එකතු කරගෙන ගියාට ඉතින් පෙට්ටියට දාගෙන අරන් යන්න බෑ ඕවා. යනකොට පෙට්ටියට දැම්මට ඒවා ඉන්නේ නැහැ. ඒවා පිච්චිලා යනවා. ශරීරෙත් පිච්චිලා යනවා නේද ඉතින් මේ මේ ඈ පොත් CD එන්නේ නැහැ. එහෙනම් ඔවා තියාගන්න නැතුව ඈ ජීවත් වුණොත් හෙටම ගියෝල දාන්න ඕන. ඒකත් ජීවත් වුණා. ඔව් දැන් එක කල්පයක් කියන එක අපට ගැනලා ඉවර කරන්න බැරි තරම් දිග කාලයක්. අර මහ පොළොවේ වැලි කැට වගේ තමයි. ඒවා ඉවරයක් කරන්න බෑ. මොකද එක කල්පෙක අර ඇට සැකිලි ටික ගොඩ ගැහුවත් මහා මේරු පර්වතයටත් වඩා උසයි කියනවා. ආ මුහුදේ ගැඹුරුම තැන පිරෙව්වත් ඒත් පිරෙනවා. එක කල්පෙක අපේ ඇට සැකිලි ටික. Taman නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි ගිය ජීවිත ටිකේ ඇට සැකිලි ටික එකතු කළා. ඊළඟට කල්පෙට එක එක උපමා දෙනවා. අර අබෑට වලට වඩා අර ගල් පර්වතයක් යොදුනක් දිග, යොදුනක් උස, යොදුනක් පළල ගල් පර්වතයක්. ඔව් අවුරුදු 100කට එක සැරයක්. ඒ කියන්නේ මේ මනුස්ස ජීවිතේටම එක සැරයක් පිරිවදිනවා රිදි කෑල්ලකින්. ඒකත් මේ ඝනගොරෝසු එකක් නෙමෙයි. සියුම්. ආ ලේන්සුක් වගේ. සිනිඳු සේලකින් තමයි අර ගල පිහදාන්නේ. එතකොට කියනවා එහෙම කවදා හරි ওই ගල ගෙවිලා යයිලු. ඒත් කල්පේ ඉවර වෙන්නේ නැහැ. දැන් බලන්න මේ මහා පර්වතයක් ඕනේ නැහැ මේකන් පොඩි ගල් කැටයක් ගන්න. ඕක හැමදාම ඕක රෙදි කෑල්ලකින් පිරිමැද්දත් ඒක ගෙවෙයි. අපේ ජීවිතේ ඉවර වෙනවා මිස. ඔය ගල් කැටේ ඉවර වෙන්නේ. එතකොට හිතන්න මේ ශාලාව විතර ගල් පර්වතයක් කොයි විදිහට පිරිමැද්දොත් කවදා ඉවර වෙයිද? ඔන්න ඔහම කාලයක් තමයි එක කල්පයක් කියන්නේ. එතකොට ඒ වගේ කල්ප 100ක් බුදු කෙනෙක් නැහැ. ධර්මයක් කොහෙත්ම නැහැ. ඉතින් එහෙම කාලවල මං ඇස්සු වෙලා ඉපදිලා ආයි මැරිලා යනවා ඇති. දහමක් අහන්නවත් නැහැ. ඈ? ඔව්. එතකොට පොඩ්ඩක් තිබිලා තියෙනවා. දැන් එහෙමවත් නැහැ. දහම කියලා දෙයක් තියනවද කියලාවත් දන්නේ නැහැ. දැන් තියෙන බව දන්න හින්දා නේ දහම හොයාගෙන ගි. එහෙමවත් නැහැ
අහන්නේ.
ඔව්. දැන් අවුරුදු 5000 කියන්නේ මේ හිත බොහොම සුළු කාලයක් කල්පයක බලනකොට 5000 කියන්නේ අපිට ගණින්න පුළුවන් එකක් නේද? කල්පය කියන එක එහෙම ගණින්න බෑ. ඈ? එතකොට දිව්‍ය ලෝකයේ ආයුසත් කල්ප ගණන් වලින් අපායේ ආයුසත් කල්ප ගණන් වලින් ගියොත් ඉන්න පුළුවන් කල්ප ගණන්. දැන් පේනා නේද? දැන්
අපායේ මෙරි ඉපදිනවා ඇතුළෙම නේ.
ඔව්. ඒ සමහර එක ජීවිතයකත් ආයුෂ කල්ප ගණන් තියෙනවා. මිරයි. හරි. ඒකෙත් ආයි මෙරි වෙරිත් උපදි. ඒකෙන් ගිහිල්ලා ආයේ සුගතියක ඉන්න ලේසි නෑනේ අපායේ ගියාම. නේද? ඒ ටිකෙන් ටික තමයි තිරිසන් සත්තු වෙලා ඔහොම ඔහොම ඇවිල්ලා දැන් තිරිසන් සතෙක් වෙලා කවදාවත් ඉතින් පිනක් කරගන්න බෑ. ඕම කලාතුරකින් තමයි තිරිසංසතකට පිනක් කරන්න පුළුවන්. ඒක තමයි ඒ බොහොම කලාතුරකින්. නේද? කලාතුරකින් එක සතේ දෙන්නේක් අර හදිස්සියේ නිකම් පිරිතක් කියනවා ඇහිලා හරි. අන්න ඒ වගේ වෙලාවක මැරුණොත් තොන්න උඩට පණින්න
පුළුවන්. පන්සලක වගේ හිටියොත්.
ඔව්. ඔව්. ඒක හොඳයි ඒ සත්තුන්ට. සත්තුන්ට සමහර වෙලාවට ඔව් දැන් අද උදේ මං වැඩසටහන කරනකොට තඩි ගෙම්බෙක් ආවා මං ළඟට. ඉතින් අර මණ්ඩුක දිව්‍ය රාජය වගේ කතාව මං කිව්වා. ඉතින් මූත් සමහර විට එහෙම වෙන්නේ ඇති. දැන් මේ සත් දවසේ බණ අහන්න එනවා කියන එක සෙල්ලම් වැඩද? මේ මහා පිරිසක් මැද්දේ තඩි ගෙම්බෙක් මෙච්චර විතරයි. වෙනගෙන ආවා. ඔව්. මොකද එතන හොඳ ස්ථානයක්. ඒ අපි අනුහස් කියන්නේ එතන ඒකේ මාත්ගේ පළවෙනි සැරේට. දැන් එතන මේ මහා පුදුම සිද්ධියක් උනේ. දැන් හාමුදුරු කෙනෙක් නැතුව මේ එහෙම තිබිලා මිනිස්සු ඒත් එතෙන්ට ආවා සිල් ගන්න. මං එන බව දන්නේ නැහැ. මං එන බව ඊට කලින් දවසේ කෙනෙකුට කිව්වා. මාත් හම්බෙන් යවුනේ. මෙච්චර මෙහි වැඩසටහනක් තියෙද්දි
ඉවරගෙනම.
ඔව්. ඒ කියන්නේ අද නෙමෙයි ඊයේ ගියේ. අද ගිහින් යන්න බෑ. එහෙම ගිහිල්ලා ඒකෙත් සෑහෙන දුරක් ගිහිල්ලා ඉතින් එතන කතාව කිව්වා මේ ඒ හරිය අර වන සංරක්ෂණයකින් තේක්ක වවන්න එහෙම කොටස් කරලා දීලා. එතකොට අර ගිනි තියනවනේ මිනිස්සු. දැන් මේ කෑල්ල කොච්චර ගිනි තිබ්බත් හතර පස්සරයක් ගිනි තියලා මේ කෑල්ල ඇවිලෙන්නේ නැහැ. ඒ සැරේ එතන හතර පස් දෙනෙක් භාවනා කරන්න පටන් අරන්. ඊළඟට තව හොඳ හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ආරණ්‍යයක් හදලා එහෙම එහෙම ආපු තැනක් එතන. ඉතින් මේ ඒ වගේ වෙනස්කම් තියෙන ස්ථානයක්. ඉතින් ඒකේ
ඉතිහාසික ඓතිහාසික අසුමාකියන් ප්‍රදේශයක් නේ.
ඒක දෙවුරම් වෙහෙර කියලා කියන්නේ. ඉතින් දැන් අර මොකක් හරි හේතුවක් හින්දා අද දැන් කවුරුත් හිතුවේ නැහැ එතන මේ වෙසක් දවස පාළුවට යයි කියලා ගොඩක් අයට හිතලා තියෙනේ. උනාට අද දැන් මිනිස්සු කිව්වා අද තමයි හොඳටම වැඩසටහනක් තිබුණේ කියලා. හොඳම විදිහට. නෑ නෑ මේක මේ කියන්නේ මේක අර නිකන් කැලෑ විනාශ කරන්නේ නෙමෙයි ඒක වවන්න. තේක්ක ගස් හිටවන්න. ඒකට මේ ගිනි තියලා මේ කෑල්ල කිසිම මේකක් වෙලා නැහැ. ඒ වටේ අනිත් ඒවායි තේක්ක ඕලා තියෙනවා. ඒක විතරක් ඉතින් ඒ වගේ ඉතුරු වුණා. ඔව්. ඒ වගේ අනුසස් තියෙන තැන් තියෙනවා. ඉතින් තව එතන කතා ගොඩක් තියෙනවා. මේ ඉතින් මේ මිනිස්සු කිව්වේ මාව එතෙන්ට එවුනේ මොකක් හරි හාස්කම් කියලා. මොකද කාටවත් ඒක විශ්වාස කරන්න බෑ. දැන් එදා හාමුදුරු කෙනෙක් නැතුව මේ අද සත් දවස වෙන්න තිබුණ එකක් ඒක කොහෙන් හරි වැළක්වුවා කියලා. ඉතින් මම දන්නෙත් නෑ ඇයි මට එතෙන්ට යන්න හිතුනේ කියලා. ඒ තරම් මේ හදිස්සියේ අහම්බෙන් වුණ සිද්ධියක්. එතකොට අපේ කතාවට ආයේ ආවොත් දැන් මේ ජීවිතේ බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව කල් දැම්මොත් ආයේ ඉතින් කවදා අවස්ථාවක් ලැබෙයිද දන්නේ නේද? එතකොට මේ මෝඩ වැඩේ කරන බෞද්ධයෝ තමයි වැඩි. බෞද්ධයෝ නොවුණායට කොහොමත් බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. බෞද්ධ වෙලත් ප්‍රයෝජනයක් නොගන්න පිරිස තමයි වැඩි. නේද? ඔව්. සමහරෙක් හිතනවා ඕක ඉතින් තව ජීවිතයක මනුෂ්‍යාත්මයක් ලැබිලා දහම අහන්න ලැබිලා එදාට නිවන් අවබෝධ කරගන්න. නේද? ඔව්. ප්‍රාර්ථනා කරනවා. එතකොට දැන් අපිත් ඔය බෞද්ධ වෙලා පුරුද්දක් තිබුණ හින්දා තමයි මේ ඉපදිලා තියෙන්නේ. අපිත් ඒ වගේ ප්‍රාර්ථනා කරන්න ඇති සමහර විට. ඔය ඉතින් එහෙම කළාට දැන් බුදු දහම දන්න අය දන්නවනේ එහෙම හිටියට නිවන් අවබෝධ වෙන්නේ නැහැ කියලා. එහෙම කිව්වට ඒ තමන්ට නුවණක් නැහැ. තමන් පව් කරනවද නැද්ද කියලා බලා ගන්න. කියන්නේ කුසල් සිද්ධ හදන්නේ අකුසල් සිද්ධ හදන්නේ කියලා. දැන් ඒගොල්ලන්ට ලෝභ සිත් එන්නේ නැද්ද කියලා ඇහුවොත් තරහ සිත් එන්නේ නැද්ද කියලා ඇහුවොත් නොකරන පව් ටිකට මොකද වෙලා තියෙන්නේ නේද? එච්චරකල් රස්සා කලේ ළමයි හැදුවේ අරවමේව කලේ ලෝභ සිත් වලින් නෙවෙයිද? ඔය අරවමේව එකතු කරගත්තේ ඈ ලෝභ සිත් වලින් නෙවෙයිද කියලා අහන්න. ඒවා අලෝභ සිත් අදෝස සිද්ද කියලා අහන්න. ඒකට ඒවා සිහි වුණොත් මැරෙන මොහොතේ දිව්‍ය ලෝකයයිද අපායයයිද කියලා. ඒක තේරුම් ගන්නවත් නුවණක් නැහැ ඒකයි. ඉතින් බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට. නේද? නුවණින් හොයන අයට ප්‍රඥාවන්තයන්. ඔව්. එතකොට දැන් ඔය ටික මම මතක් කළේ දැන් මේකෙන් ප්‍රයෝජනයක් නොගත්තොත් අපි ඉන්නේ කොච්චර භයානක තත්වයකද කියන එක පෙන්වන්න. නේද? එතකොට දැන් ඊළඟට බලන්න ඕන බුදුදහමෙන් ප්‍රයෝජනේ ගන්නවා කියන්නේ මොකද්ද? සීලයක් රැකගෙන ඉන්න එකද? මම පව් කරන්නේ පින් විතරයි කරන්නේ කියන තත්වයකට එන එකද?
ඔය හතරට සීල්
දරගන්න එකද? ඔව්. ඔය හතරටම හරි සීල් සමාදන් වෙන එකද? දැන් හතර පොයට සීල් ගන්න අය අඩුයි. පෝයට ආවත් එන්නේ දවසෙන් භාගයක් ඉන්නෙත් නෑ. දවසෙන් කාලක් විතරනේ පන්සලේ ගත කරන්නේ. පැය 24න් පැය 8ක් විතර පන්සලේ ගත කරනවා. ඒකෙනුත් ධර්මයේ හැසිරෙන්නේ සුළු වෙලාවයි. කොච්චර වෙලාවක් ඒ පන්සලේ ගත කරන කාලය තුල භාවනා කරනවද කියන එක නම් දන්නේ නැහැ. අද දවල් දවසේ භාවනාවක් වුණාද? ඒක තමයි දැන් වෙසක් දවසේ සීල් සමාදන් වුණත් භාවනාවක් වුණේ නැහැ. ඔව්. එතකොට සීලය රැකුණට මාර්ගය සම්පූර්ණ වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ නැහැ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනක් තියෙනවා නේද? කෙටියෙන් කිව්වොත්. සීල, සමාධි, ප්‍රඥා. එතකොට සීලය කියන්නේ එකක් විතරයි. සමාධි ප්‍රඥා වැඩුන් නැත්නම් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ආර්ය මාර්ගයට වැටෙන්නේ නැහැ. එතකන් අපට කියන්න තියෙන්නේ ඔක පූර්ව ප්‍රතිපදාවක් විතරයි. ආර්ය මාර්ගයට වැටිලා නැහැ. නිවන් මාර්ගයට වැටිලා නැහැ. එහෙම එකක් නැහැ. සීලය රැකුණ පළියටම සමාධියට යනවා කියලා එකක් නැහැ. හරි. මොකද සීලය මේ මට්ටමකට රැකෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ අද සීල් සමාදන් වෙලා හිටිය කියලා දැන් සමාධිය තියනවාද කියලා ඇහුවොත් දවසම හිටියනි සීල් රැකගෙන. කොහොම සමාධිය තියනවාද දැන් හිත එකඟ කරගෙන ඉන්න සීල් රැකගෙන හිටියට පුළුවන්ද? බැ. සමාධිය ප්‍රගුණ කළොත්, ඒ කියන්නේ හිත එකඟ කරන්න භාවනා කරලා පුරුදු කළොත් නම් සමාධිය හැදේ. ඈ? ඒ වගේම තමයි ප්‍රඥාව. ප්‍රඥාව වැඩෙන දේවල් කළොත්, ඒකට අවශ්‍ය ධර්ම සාකච්ඡා කළොත් නේද? බුදු දහම, බුදු කෙනෙක් දේශනා කළේ මොකද්ද කියලා නුවණින් විමසුවොත් ඔන්න ප්‍රඥාව වැඩෙනවා. ඒ ප්‍රඥාව වැඩෙන උදව් වෙනවා සීලයයි සමාධිය. හැබැයි සීලයයි සමාධියයි තිබුණ පළියටම ප්‍රඥාව නිබේ පහළ වෙන්නේ නැහැ. එහෙමනම් බුදු කෙනෙක් වැඩන්නේ නැහැ. හෑ. සීල් රැකපු අය හිටියා සිද්ධාත් කුමාරයාගේ කාලේ. බුදු කෙනෙක් පහළ වෙන්න කලින්. සමාධි ධ්‍යාන වඩපු අය හිටියා සිද්ධාත් කුමාරයාගේ කාලේ. ඊට කලිනුත් හිටියා. නේද? හැබැයි ඒගොල්ලන්ට මාර්ගඵල ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරලා ධර්මය දේශනා කරනකම් කිසිම කෙනෙකුට මාර්ගඵල ලැබුණේ නැහැ. සෝවාන් මාර්ගයටවත් වැටුන්නේ නැහැ. ඒකට හේතුව ප්‍රඥාව වැඩෙන්න විදිහක් නැහැ ධර්මය අහන්න නැතුව. හරි. එතකොට දැන් අපට ධර්මය අහන්න ලැබිලා තියෙනවා. ප්‍රඥාව වැඩෙන්න ඕන ටික ලැබිලා තියෙනවා. ප්‍රඥාව වැඩෙන්න ඕන ටික. ප්‍රඥාව වැඩෙන්න ඕන කරුණ තමයි දහමක් අහන්න ලැබෙන එක. ඒක තමයි මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. මිනිස්සෙක් වෙලා ඉපදිලා දහමක් අහන්න ලැබිලා. එතකොට ඔන්න දැන් බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ එකක් තමයි පව්කලොත් අපාය යනවා, පින්කලොත් සුගතියේ යන්න හැකියාවක් තියෙනවා කියන එකත් කියනවා. හැබැයි ඕක බුදු කෙනෙක් විතරක් නෙමෙයි අනිත් ආගම් ශාස්ත්‍රවලුත් කියා දෙනවා. හොඳ වැඩ කළොත් දිව්‍ය ලෝකේ නැත්තම් ස්වර්ගයට යන්න පුළුවන්. නරක කළොත් අපාය. නේද? ඔය කතාව කියනවා. එතකොට ওই ටික විතරක් නම් අපි කරන්නේ අපි දන්නේ වෙන ආගමක උණයි බුද්ධ ආගමේ උණයි කියලා ලොකු වෙනසක් නැහැ. නේද? මොකද ඒව කරාට මේ සසරෙන් ගැලවෙන්න බෑ. නැවත ඉපදීමක් නැති කරන්න බෑ. ඒ මාර්ගයට වැටෙන්නේවත් නැහැ. ඒතර බුදු කෙනෙක් පහළ වෙන්නේ නැවත නූපදින හැටි කියා දෙන්න. මේ සංසාරේ නැත්තම් මේ ලෝක තල ටිකේ 31 තලයක් තියෙනවානේ. අපාය 4යි, මනුෂ්‍ය ලෝකෙයි, දිව්‍ය ලෝක 6යි, බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. රූපාවචර ඒව 16යි, රූපාවචර 4යි. එතකොට 31ක් තියෙනවනේ උපදින්න පුළුවන් තැන්. නේද? ওই 31ෙන් කොහේ ඉපදුනත් දුක තියෙනවා. ඒ කියන්නේ දුක දෙක් පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළ. ඔව්. චතුරාර්ය සත්‍ය කියන්නේ මේ දුක නැති කරන විදිහ නේද? නිවන. ඒ කියන්නේ නැවත නූපදින හැටි කියා දෙන්න. නිවන කියන්නේ නැවත උපදින් නැති ගතියනේ. රහතන් වහන්සේ කියන්නේ. නේද? නැවත නූපදින තත්වයක් කියා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. මේ සසරේ යෑම මොහතකටවත් හොඳයි කියන්නේ නැහැ. වර්ණනා කරන්නේ නැහැ. නේද? සසරේ යෑම දුකමයි. මක පැහැදිලිව දේශනා කරනවා බුදු කෙනෙක්. එතකොට කවුරු හරි කියනවා නම් නෑ නෑ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ සැප විඳලා විඳලා අන්තිමට නිවන් දකින්න කියලා. ඕක නුවණින් හිතන්න ඕන බුදුදහමට කොච්චර එකඟද කියලා. බුදු කෙනෙක් සසර යන එක මොහොතක්වත් වර්ණනා කරන්නේ නෑ. ඈ? ඔව්. අසුරු සනක් ගහන මොහොතක් තරම්වත් භවය ප්‍රාර්ථනා කරන්න එපා. ඔන්න ඔන්න බුදුදහම මොකද්ද කියලා නුවණින් දකින්න හැටි. නේද? ඒකට කවුරු හරි කියනා නම් නෑ නෑ ඉස්සෙල්ලා දිව්‍ය ලෝකෙ ගිහින් සැප විඳලා ඊට පස්සේ පුළුවන් නිවන් දකින්න. ඒක බුදු කෙනෙක් දේශනා කරන ධර්මය නෙවෙයි. බුදු කෙනෙක් දිව්‍ය සැපට වඩා දිව්‍ය ලෝකේ සැපට වඩා දෙවියන්ගේ රජ්ජුරුව සක්‍රිය වෙනවටත් වඩා හොඳයි කියනවා සෝවාන් වෙන එක. නේද? සක්දෙව් සැපතටත් වඩා එහෙම නැත්නම් චක්‍රවර්ති රජ සැපටත් වඩා හොඳයි කියනවා සෝවාන් වෙන්න පුළුවන්.
නේද? සක්විති රජුරුවත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා තමයි
ඔව් දැන් සක්විති රජුරුවත් කවදා හරි අපායේ යනවා. ඉතින් ඒ වටික ඉවර වුණා. නේද? ඇයි සසරේනේ ඉන්නේ? ඒර දුක කෙලවර කරලා නැහැ. සෝවාන් පුද්ගලයා එහෙම නෙමෙයි ආයේ සතර අපාගත වෙන්නේ නැහැ. ඒකයි සෝවාන් වෙන එක වටිනවා බ්‍රහ්ම ලෝකේ යනවටත් වඩා. මොකද ඒගොල්ලෝ නැවත අපායේ යෑමෙන් මිදිලා නැහැ. නේද? දුගති ගාමී වීමෙන් මිදිලා නැහැ. ඈ සෝවාන් පුද්ගලයා ආයේ නැවත සතර අපාගත වෙන්නේ. එහෙම නැත්නම් සෝවාන් වෙන මාර්ගයට වැටුණත් සතර අපාගත වෙන්නේ. උපදින්න නැතුව නෙවෙයි. සෝවාන් වුණත් ආයේ උපදිනවා. ඔව්. හත්සරයක් වැඩිම හත්සරයක් උපදින්න පුළුවන් නේද? නතේ බවං අට්ඨ මං ආදියන්ති අටවෙනි සැරේට උපදින්නේ. සෝවාන් එතකොට බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියන්නේ අඩුගානේ සෝවාන් මාර්ගයටවත් වැටෙන්නවා. ඒ කියන්නේ ආර්ය මාර්ගයට. එහෙම නැත්නම් ලෝකෝත්තර මාර්ගයට. එතකොට ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්නයි බුදුදහම තියෙන්නේ. අහන්න ඕන. ලෝකෝත්තර දැක්ම ඇති කරගන්න. ඒ කියන්නේ රහත් වුණා නෙමෙයි මාර්ගයට වැටෙන්න පුළුවන් වුණා. ඒකවත් ලබා ගත්තොත් මේ දුක සෑහෙන ප්‍රමාණයක් අයින් කළා. මොකද ආයේ සතර අපාගත වෙන්නේ. ඒ සෝවාන් මාර්ගයට වැටුණොත් ඒ කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය ඇති වුණා. ඒකට කියනවා මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිබඳ නිවැරදි දැක්ම. හරි සම්මාදිට්ඨිය. එහෙනම් චතුරාර්ය සත්‍ය කියන්නේ මොනවද? දුකට හේතුව දුක නැති කිරීම, දුක නිරෝධය. ඒ සඳහා තියෙන මාර්ගය. නේද? ඔව් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්නෙ සම්මාදිට්ඨිය. ඒකට මේ ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය තියෙන්න ඕන. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. හරි දැක්මක් එන්න ඕන නේද? ඒතර ලෝකෙට අයිති දැක්ම වෙලා හරියන්නේ නැහැ. ඒකට කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ඈ? දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම දෙය ටිකද? ඒක තමයි. ඔවා මතක තියාගෙන හරියන්නේ නැහැ. තේරුම් ගන්න ඕන. ඈ? ඒවා තේරුම් ගන්න ඕන. දැන් ඇහෙන් දකිනකොට ලෝකෙට අහු වෙන්නේ නැත්තම් ලෝකේ ඉක්මවා යන දැක්මට එනවා. කණෙන් ශබ්ද අහනකොට ලෝකෙට අහුවෙන්නේ නැතුව ලෝකේ ඉක්මවා යන්න පුළුවන්. නාසයෙන් ගඳ සුවඳ බලනකොට, දිවෙන් රස බලනකොට, කයෙන් ස්පර්ශ ලබනකොට ලෝකෙට අහුවෙන්නේ නැත්තම් නේද? ලෝකේ ඉක්මවා යන දැක්මක් ගන්න පුළුවන්. සිතෙන් සිතන කොටත් එහෙමයි. සිතින් සිතන කොටත්, මනසෙන් හිතන කොටත් ලෝකෙට අහුවෙන්නේ නැතුව එකෙන් බේරෙන්න දැක්මක් ගන්න ඕන. ඒ සම්මාදිට්ඨිය. ඈ? ඒ මේ ආයතන 6. ඇහ කන නාසය
ලෝකෙට අහුවෙන්නේ නැති
එතකොට ලෝකෙට අහුවෙන්නේ නැති වෙන්න නම් බුදුහාමුදුරුවෝ විදිහක් පෙන්නනවා. ලෝකය මොකද්ද කියලා දකින්න කියනවා ඉස්සෙල්ලා. ඊළඟට ලෝක සමුදය දකින්න කියනවා. ඕකේ? සමුදය කියන්නේ මොකද්ද? හටගන්නේ ඇයි? නේද? ලෝකය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරන්න කියනවා ලෝක සමුදය දකින්න කියනවා. ලෝකේ හටගන්නේ ඇයි? සමුදය දකිනකොට වෙන්නේ සමුදය යෙදුන් නැත්තම් ලෝකේ හැට ගන්නවද?
නෑ.
අන්න නිරෝධය. සමුදය අයින් කළොත් නිරෝධයි. ඔන්න ඔය අවබෝධය වෙනවා. ඒ කියන්නේ ඒකට වචනයක් දෙනවා අත්තංගම කියලා. ඈ? ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ඒකේ අත්තංගමේ නැත්තම් හට නොගන්නේ කොහොමද? මේ වතුර ඕන අය ගන්න උණු වතුර එහෙම. ඔක ඔහෙන් තිබ්බනම් හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ ලෝකෝත්තර දැක්ම ඇති කරගන්න ඕන. දහමේදි ලෝකය කියන්නේ එකක්, අපි ලෝකය කියන්නේ තව එකක් නෙවෙයි. හන්දද? දැන් එහෙම තමයි ගොඩක් අය පැහැදිලි කරන්නේ. ඈ? ඔය අපි කියන ලෝකේ නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඔක තමන් තුල තියෙන ලෝකයක් කියලා. බඹයක් පමණ ශරීරය තුල. එහෙම දේශනා කරලා තියෙනවා. ලෝකය තියෙන්නේ ඔව්, බඹයක් පමණ වූ මේ ශරීරය තුලින් ලෝකය දකින්න කියලා දේශනා කරලා තියෙනවා. ඒක රෝහිතස්ස සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවා. මොකද ඒ රෝහිතස්ස පෙරාත්මකදී 이르දි බලෙන් ගියා මේ ලෝකේ කෙලවර හොයාගෙන. ගියා 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 අන්තිමට එයා මැරිලා ගියා. ලෝකේ කෙලවර හම්බ වුණා. ඒ කියන්නේ ආයුෂ ඉවර වුණා. ඈ? ඒ පෙර කාලෙක මිනිස්සෙක් වෙලා ඉද්දි 이르දි බල ලැබලා භාවනා කරලා 이르දි බලෙන් හොයාගෙන හොයාගෙන ගියා. ඈ? විශ්වයේ කෙලවර, ලෝකේ කෙලවර. ඒත් හම්බවුනේ නැහැ. ඊට කලින් එයා මැරිලා ගියා. අවුරුදු 100ක් හොයාගෙන ගිහිල්ලා කෙලවර හම්බවුනේ නැහැ. ඉතින් මොන රෝහිතස්සට දේශනා කරන රෝහිතස්ස මේ ලෝකේ කෙලවර දකින්න නැතුව නිවන් අවබෝධ කරන්නත් බෑ. හැබැයි ඔහොම බාහිරෙන් හොයාගෙන ගිහින් කෙලවර හම්බ වෙන්නේ නැහැ. ලෝකේ කෙලවර දකින්න තමන් තුලින් මේ බඹයක් පමණ වූ මේ ශරීරය තුලින් දකින්න කියලා. දැන් ඕක අපටත් අදාළයි. ඒක පටන් ගන්න ඕන අපි මේ ශරීරය තුලින් නෙමෙයි. අපි දැනට ලෝකය කියලා හිතන්නේ මොනවයින්? මොනවටද? අපි දැනට පිළිගන්නේ ලෝකය කියලා මොනවද? ආයතන වලට අහු වෙන දේවල්. ඇහැට පේන රූප ටිකට ලෝකය කියනවා. නේද? එතකොට ඒ ලෝකේ තියෙන්නේ තමන් තුලද එළියද? ඇහැට පේන ඒවා තියෙන්නේ තමන් තුලද? ඔව්, ඒක අවබෝධයක් ඇතුව කියනවා නම් හොඳයි. දැන් ඇහැට පේන ඒවා ඇහෙන් බාහිරද ඇහැ ඇතුලේද? දැන් මේ පැදුරක් තියනා නේද? නෑ, මං අහන්නේ දැන් ඔන්න ඇහැ පැදුරක් තියනවාද අතන? ඒක අභ්‍යන්තරයේද බාහිරද?
බාහිර.
දැන් පැදුර තියෙනවා කියලා දැනගත්තේ කොහමද? ඇහෙන් දැකලා නේද? ආ එතකොට ඇහෙන් දකින්න ඒවා තියෙන්නේ ඇහැ ඇතුලේද එළියේද? එළියේ නේද? දැන් මේ අහන්නේ දැන් ලෝකෙට අයිති සම්මත දැක්මේදී නේද? සම්මත දැක් අපි ලෝකේ කියලා පිළිගන්න දේවල් ටික පැදුරු තියනවා, ඩෙස් තියනවා, පුටු බංකු අරව මේවා තියනවා නේද? මේසක් කූඩු තියනවා. ඒවා තියෙන්නේ දැන් ඇහෙන් එළිය නේද? ඇහැට අරමුණු වෙන්නේ එළිය තියෙන රූප නේද? ඇහැට අරමුණු වෙන්නේ ඈ ඇහැට අරමුණු වෙන ඒවයි ප්‍රතිබිම්බයක් තමයි ඇහැ ඇතුලේ හැදෙන්නේ, සටහනක් හැදෙන්නේ. හැබැයි අපි දන්න මට්ටමින් ඇහෙන් දකින දේවල් කොහෙද තියෙන්නේ? බාහිරේ නේද? ඇහෙන් දකින දේවල් තියෙනවා කියලා හිතුවොත් ඒවා ටික තියෙන්න ඕන බාහිරේ. නැත්තම් ඇහි ප්‍රතිබිම්බයක් හැදෙන්න බෑනේ ඒවත් නේද? එතකොට ඇහෙන් දකින රූප ටික එළියේ තියෙනවා කියලා තමයි අපි සාමාන්‍ය ලෝකයා දකින මට්ටම නේද? අන්දේකට ඇහෙන් දකින්න බෑ.
එතකොට
එයා කණෙන් අහනවා කියමු. ඔව්. කණෙන් ශබ්ද අහනකොට
ස්පර්ශයෙන් පුළුවන්. ස්පර්ශයෙන් පුළුවන්. අන්දර බලලා මේක
පැහැදිලි. ඒ ශබ්ද ටික කනට බාහිරද අභ්‍යන්තරද? කණෙන් ඇහෙන ශබ්ද. බාහිරයි. එතකොට එළියේ තියෙන ලෝකයක් නේද යට හැදෙන්නේ? හ්ම්. අපි ගඳ සුවඳ දැනෙනකොට ගඳ සුවඳ එළියේද තියෙන්නේ නාසය ඇතුලේද? එළිය. අපි ගඳ සුවඳින් දැනගන්නේ එළියේ තියෙන දේවල් නේද? ඊළඟට දිවෙන් රස දැනගන්නකොට ඒවා බාහිර දේවල්ද නැත්නම් බාහිරයි. එහෙම නේද අපි පිළිගන්නේ? ආ ඉතින් ඔය ආයතන ටිකට ඇහැ කන නාසය දිව ශරීරය ට අරමුණු වෙන දේවල් වලට කියනවා රූප කියලාත් කියන. ඒවයින් මොකක්ද හැදිලා තියෙන්නේ? රූප ටික එකතු වෙලා ලෝකය. එද අපි පිළිගන්න ලෝකේ එතකොට කොහෙද තියෙන්නේ? Taman තුලද එළියේද? Taman තුල. මෙච්චර වෙලා කිව්වේ බාහිරේ කියලා, දැන් කියනවා Taman තුල. අපි ඒක තමයි. යා නුවණින් අහන්න ඕන. දැන් සම්මත ලෝකෙදි ලෝකය තියෙනවා කියලා කෙනෙක් පිළිගන්නේ බාහිරේ. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරන ලෝකේ තියෙන්නේ එළිය නෙමෙයි, තමන් තුලයි කියලා. තමන් තුලින් ලෝකය දකින්න, මේ බඹයක් පමණ ශරීරය තුලින් දකින්න කියලා. ඕන දැන් ඕක අවබෝධ කරන්න නම් ධර්මය අවබෝධ කරන්න ඕනේ. ඇයි බුදුහාමුදුරෝ එහෙම දේශනා කළේ? හරි. එතකොට සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි ඕක තේරුම් ගන්න පුළුවන්. සම්මා දිට්ඨිය නැති කෙනාට ඕක තේරෙන්නේ නැහැ. ඇයි? අපි කියන ලෝකෙ මේ එළිය තියෙන්නේ. බුදුහාමුදුරෝ කියන ලෝකේ දකින්නලු ශරීරය තුලින් බඹයක් පමණ වූ නේද? දැන් ඕක මහා ගැටලුවන්නේ නේද? දැන් ලෝකෙට අයිති දැක්මෙදි ලෝකේ තියෙන්නේ එළිය. ලෝකෝත්තර දැක්මෙදි තමයි ලෝකය තමන් තුලයි කියන අවබෝධයෙන්. එතකොට ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න ඕන. ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. දැන් අපි දැන් ලෝකේ තියෙන දේවල් දැනගෙන තියෙන්නේ එතකොට කොහමද? එක්කෝ ඇහෙන් දැකලා, නැත්තම් කණෙන් අහලා, එහෙම නැත්තම් නාසය නිසා ගඳ සුවඳෙන්, දිව නිසා රසවලින් නේද? ස්පර්ශය, කය නිසා ස්පර්ශවලින්. ඔහොම නේද බාහිරේ තියෙන දේවල් දැනගෙන තියෙන්නේ? බාහිරේ තියෙනවා කියලා හිතන ඕන දෙයක් දැනගත්තේ කොහොමද බැලුවොත්? කොහොමද දැනගෙන තියෙන්නේ? ආයතන ටික. එක්කෝ ඇහෙන් දැකලා, නැත්නම් කණෙන් අහලා නේද? ගඳ සුවඳ වලින්, රස වලින්, ස්පර්ශ වලින් නේද? එතකොට ඒවා තියෙන්නේ එළියේ කියලා තමයි ඔන්න ලෝකේට අයිති දැක්ම. ඒ කියන්නේ සංසාරේ යන කෙනා දකින්න හැටි. අපි මෙච්චර කල් සසරේ ඇවිල්ලා තියෙන්නේ ඔන්න ওই ලෝකෙට අයිති දැක්මේ ඉඳලා. එතකොට සසරෙන් ගැලවෙන්න නම් සම්මාදිට්ඨිය ඇති වෙනකොට අපිට නුවණක් එන්න ඕන. ඔවා බාහිරේ ඉනිමේයි තමන් තුලයි තියෙන්නේ කියලා. දැන් කොහොමද ඒකද? දැන් බුදුදහම අන්ධව විශ්වාස කරන්න කියලා නැහැ. නේද? කවුරුවත් කියපු වලියට විශ්වාස කරන්න එපා කියලා තියෙනවා. ඒක නුවණින් විමසලා බලන්න ඕනේ. කොහොමද එහෙම වෙන්නේ? හරි. එතකොට නුවණින් විමසන්නේ කොහොමද අපි ඔන්න එළියේ තියෙන එක දෙයක් ගන්න. ඒක අපි දැනගත්තේ කොහොමද කියලා හොයාගෙන යනවා. ඕක එළියේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියන එක දැන් ප්‍රශ්න කරන්න ඕනේ. මම දැනගත්තේ කොහොමද ඕක එළියේ තියෙනවා කියලා. හරි. දැන් මොකක් හරි එකක් අරගෙන ඔව් රූපණේ ඔය කියන්නේ නේද? ඒතර බාහිර රූපයක් අරගෙන දැන් හිතන්න ඕන මේක එළියේ තියෙනවා කියලා මම දැනගත්තේ කොහොමද? හරි. අපි මොකක් හරි ගමු මේ පීරිසිය. කොහෙද තියෙන්නේ? බාහිරේ නේද? Taman තුල නෙවෙයිනේ. දැන් පීරිසියක් තියනවාද මෙතන? තියෙනවා. තියෙනවා. තියෙන බව දන්නවද? ආ දැන් දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි කොහොමද දැනගත්තේ? පළවෙනි දේ තමයි මෙතන පීරිසියක් තියනවා කියලා දැනගත්තේ කොහොමද? ඔච්චර විස්තර ඕනේ නැහැ මේ පේන හින්දානේ දැනගත්තේ. නේද? පේන හින්දා තමයි පීරිසියක් තියනවා කියන්නේ නේද? වෙන මොකක්වත් හින්දා නෙවෙයිනේ. දැන් මෙතන කවුරු හරි පීරිසියක් නැහැ කිව්වොත් මොකක් කියයිද? ඔයාගේ S2 බලෝ ගන්න කියයි නේද? ස්පෙනීමේ අඩුවක් තියෙනවා නේද? දැන් පේන නිසා තියනවා කියනවා නේද? ඕක තමයි ලෝකෙට අයිති දැක්ම. පේන හැමදේම තියනවා තියෙන හින්දා තමයි පේන්නේ. එහෙම නැේද අපි පිළිගන්නේ? අහොම පිළි අරන් තමයි සංසාරේ ආවේ. ඔන්න දැන් ධර්මයට අනුව බලන්න ඕන, නුවණින් බලන්න ඕන. නුවණින් බලන හැටි දැන් අපි අර උපමා දීලා තියෙනවනේ නේද? මතකද ඒවා? වතුරට එබෙන බල්ලව මතකද? බල්ලා වතුරට එබෙනකොට මොකද වෙන්නේ? ඡායාව වැටෙනවා. ඔව්. මූ ටිකක් වෙලා යනකොට බුරනවා. ඇයි බුරන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා හිතන හින්දා. නේද? එතකොට අපි දන්නවා දැන් බල්ලා රැවටිලා. නේද? වතුරේ බල්ලෙක් නැහනේ. ඒ වනාට බල්ලා හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඒ රැවටෙන්න හේතුව මොකද්ද? දැන් බල්ලාගෙන් ඇහුවොත් ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ? බල්ලා මොකක් කියයිද? බල්ලා දන්නේ නැහැ ඔය කතා. බල්ලාගෙන් ඇහුවොත් ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ කියලා ඇහුවොත් මොකක් කියයිද? මට පේනවනේ. පේනවා. අන්න ඉන්නව අර ඉන්නේ. කියයි නේද? ඔයත් බලන්න කියයි. අර අර පේන්නේ අර ඉන්නේ. කියයි නේද? ආ. දැන් මෙතන පීරිසයක් තියනවා කියන්නේ ඇයි කියලා ඇහුවහම මොකද කියන්නේ? පේනවා. අර පේන්නේ අර තියෙන්නේ. දැන් බල්ලා ඇහැ පාවිච්චි කරන එකේයි අපි ඇහැ පාවිච්චි කරන විදිහේ වෙනසක් තියෙනවද? පේන දේ තියෙනවා කියන විශ්වාසය නේද ඔය? හැබැයි අපි කියනවා බල්ලා රැවටිලා, අපි රැවටිලා නෑ. දෙන්නම කරන්නේ එකම වැඩේ. පේන දේට තියෙනවා කියන. පේන නිසා තියෙනවා කියන. නේද? දැන් බල්ලටත් ඇහැට පේන හින්දානේ තව බල්ලෙක් ඉන්නවා කියන්නේ. අපටත් ඇහැට පේන නිසා ඔන්න පීරිසියක් තියෙනවා කියන. හැබැයි ඊළඟට කියනවා බල්ලා රැවටිලා, බල්ලා මෝඩයි. අපි රැවටිලා නෑ. අපි නුවණක්කාරයෝ කියලා. හැබැයි දෙන්නම කරන්නේ නම් එකම වැඩේ. පේන නිසා තියෙනවා කියන. නේද? දැන් කොහෙද වැරදිලා තියෙන්නේ? අපට වැරදිලා නැද්ද? දැන් මෙතන පීරිසියක් නැද්ද? වැරදිලා නා. පළවෙනි දේ දැන් කිව්වේයි කියන එක ඒක නමක්නේ. නම දාන්න කලින් අපි මොකක් හරි දෙයක් කියලා ගමු. දැන් එහෙම් පේන නිසා ඒ දේ තියනවා කියලා හිතනවනේ. අන්න අතනයි දැන් වැරද්ද තියෙන්නේ. දැන් බල්ලට පේන නිසා පේන දේම එළියේ තියනවා කියලා හිතුවොත් නේද වැරද්ද තියෙන්නේ. පේන නිසා පේන දේ එහෙම්මම එළියේ තියනවා කියලා හිතුවොත් බල්ලට වැරදිලා නේද? අද අපි දන්නවා මේ පේන දේ නැහැ කියලා. ඒක ඡායාවක් විතරයි වතුරේ ඇති වුණා නේද? නම දාන්නේ පස්සේනේ. දැන් බල්ලා ඉස්සෙල්ලම හිතන්නේ දැන් නම දාන්න කලින් බල්ලෙක් කියලා දැනගන්න කලින් පේන නිසා අන්න මොකද්දෝ තියෙනවා. ඊළඟට හිතනවා ඒකට පණක් තියෙනවා නේද? ඒ පණ තියෙන දෙයට සතේ. ඒ සතාට කියන්නේ බල්ලා කියලා. ඒගේ කලින් අත්දැකීම් ටික ගන්නවා නේද? එකින් එක දාගන්නවා. අපේ ජාතියේ කෙනෙක් දැන් මුලින්ම වෙන්නේ ඇහෙන් දැකීම නේද? ඇහෙන් දැකීම. නම් අතුරට එබෙනකොට ඇහෙන් දැකීම සිද්ධ වෙනවා. දැක්ක නිසා තමයි ඊළඟට දැකපු දේ මේ පේන්නේ. මේ පේන්න දෙයක් තියෙන හින්දා කියලා හිතනවා. ඊළඟට ඒ දේ අඳුරගන්නවා පරණ අත්දැකීම් ටික දාලා නේද? දැන් දෙයක් තියනවා කියනකොට ඔන්න දැන් රැවටෙන ටික හොයාගන්න ඕන. දැන් බල්ලා වතුරට එබෙනකොට බල්ලෙක්ගේ ඡායාව හින්දා මොකද වෙන්නේ? ඇහි හැදෙනවා ඒ බල්ලෙක් වගේ ප්‍රතිබිම්බයක් නේද? මේ බාහිරේ තියෙන ඒවයි බල්ලාගේ ඡායාවයි එක්ක ප්‍රතිබිම්බයක් හැදෙනවා ඇහ ඇතුලේ. ඕක තමයි බල්ලාගේ හිත දැනගන්නේ. හිතට ගන්න සංඥාව ඒක. ඇහ හදලා දෙන ප්‍රතිබිම්බය නේද? එතකොට මේ ඇහ ඇතුලේ ප්‍රතිබිම්බය හැදෙන්න හේතු ටික දැන් සකස් වෙලා තියෙනවා. අපි දන්න අර වතුරේ ඡායාව වැටුණා ඒකම තමයි මේ ඇහි දැන් ඇහ ඇතුලේ ප්‍රතිබිම්බය හැදුවේ නේද? එතකොට ඕක තමයි බල්ලාගේ හිත දැනගන්නේ. ඔව් හිතට බෑ බාහිර තියෙන දේ දැනගන්න. හිතට පුළුවන් ඇහ හදලා දෙන එක දැනගන්න විතරයි නේද? ද අපේ හිතට පුළුවන්ද ඇහ නැතුව එළියේ තියෙන ඒවා දැනගන්න? බෑ. ඇහෙන් හදලා දෙන දෙයමයි හිත දකින්නේ. ඒ දේ දිහා බලලා තමයි හිත අපිට කියන්නේ මේ එළියේ තියෙන්නේ ඔන්න ඔය ඔය පේන දේ නේද? දැන් බල්ලගෙත් උනේ ඒකයි. ඇහ හදලා දෙන එක තමයි හිත දැක්කේ. ඒ හිත තමයි කිව්වේ ඔය පේන දේ තියෙන්නේ එළියේ කියලා. දැන් පේන ස්වභාවයේද වැරද්ද? පේන දේ නිසා හිතන එකේද? පේන ස්වභාවය නිසා හිතන ගන්න දේ වැරද්ද තියෙනවා. බල්ලෙක් වගේ පෙනුන පළියට බල්ලෙක් එළියේ ඉන්නවමයි කියලා හිතන එකේ වැරද්ද තියෙනවා. පෙනීමේ වැරද්ද නැහැ නේද? මොකද ඇහි හදලා දෙන ඡායාවේ ওই ටික තියෙනවා. ඒ කියන්නේ ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බය කියන එක නිකන් අර චිත්‍රයක් ඇඳලා දුන්නා වගේ බලන්න නේද? ඇහෙන් අරන් දෙනවා චිත්‍රයක්. පාට වලින් ඇඳපු චිත්‍රයක්. ඕක නිකන් බල්ලෙක් වගේ ඇඳිලා තියෙනවා. ඒතර ඕක දැකලා හිතන්න අපි පුරුදු වෙලා තියෙනවා ඔය පේන්නේ එළියේ තියෙන දේ එහෙම්මමයි නේද? දැන් ඔන්න චිත්‍රේ දකිනකොට දැන් නිකමට හිතලා ගන්න ඇහැ කඩලා ඔන්න දැන් ලොකු කරලා ඇහැ හදලා දෙන චිත්‍රය තමයි හිත බලන්නේ නේද? දැන් අපි ෆොටෝ එකක් එල්ලලා තියෙනවා. ඕක දිහා බලාගෙන කියනවා මේ ඉන්නේ අරයා. ඕකේ බල්ලෙක් ඇඳලා තිබුණා නම් මේ ඉන්නේ අර බල්ලන්. නෑ අපි විශ්වාස කරන බල්ලා ඉන්නේ ෆොටෝ එකේද එළියේද? එළියේ ඉන්නවා කියලා හිතාගෙන නේද කතා කරන්නේ? නෑ අර බල්ලා රැවටෙන්නේ ඔන්නෝක කරන්න ගිහින් නේද? ඇහැ හදලා දෙනවා චිත්‍රයක්. ඕක දිහා බලාගෙන හිත බලන්නේ ওই චිත්‍රයේ දිහා. ඇහැ ඇතුලේ හැදෙන රූපේ. ඕක දිහා බලාගෙන උගේ හිත කියනවා අමේ මේ චිත්‍රයේ ඉන්න එක්කෙනා ඉන්නේ එළියේ කියලා. නේද? එයා ඉන්නේ අර වතුර ඇතුලේ කියලා කියනවා. මේ ඇහැ හැදෙන එක දිහා බලාගෙන. එතකොට ඔන්න බලන්න දැන් ඒකෙන් වෙන මුලාවන් ටික. එකක් තමයි ඔන්න මේ දේ එළියේ තියෙනවා කියලා හිතනවා. දැඩිව විශ්වාස කරනවා. නේද? ඒ දැඩිව විශ්වාස කරන අය රූපේ බැසගෙන බාර අරගෙනමයි. හරි? ඒ රූපේ දැඩිව එළියේ තියෙනවා කියලා පිළිගත්තු ගමන් මොකද වෙන්නේ? මම බලන්න කලිනුත් ඔය දේ ඔතන තිබිලා තියෙනවා. බලන්න මොහොතකට කලින්. ඇයි දැන් දෙයක් තියෙනවා කියලානේ හිත. ඔව් දෙයක් එළියේ තියෙනවා කියලා හිතපු ගමන් වෙන්නේ මේ බලන හින්දා පේන කතාවක් නෙමෙයි. එළියේ තියෙන හින්දායි පේන්නේ කියලා. නේද? එළියේ බල්ලෙක් ඉන්න හින්දායි මෙහෙම පේන්නේ කියලානේ හිතන්නේ. එහෙම වුණ ගමන් මං දකින්න කලිනුත් ওই බල්ලා ඔතන ඉඳලා තියෙනවා. දකින්න කොටත් ඉන්නවා. ආපහු තවසරයක් බැලුවොත් ආයේ දකින්න පුළුවන්. අන්න අතීත බල්ලෙකුත් හිටියා. බලන මොහොතේ වර්තමානෙත් ඉන්නවා. අනාගතෙත් ඉන්නවා කියලා හිතාගෙන තමයි දැන් ඔන්න බල්ලෙක් ඉන්නවා කියනකොට කියන්නේ. ඒ කියන්නේ මේ දකින මොහොතේ හැටගත්තු බල්ලෙක් නෙවෙයි. නේද? දැන් අපි දන්නවා ඇත්ත தත්ත්වය නේද? මේ බලන හින්දම නේද අර ඡායාව වතුරේ හැටගන්නේ. දැන් ඉබෙන්න කලින් ඡායාව තිබුණාද වතුරේ? නැහැ. ඒ කියන්නේ මේක කලින් තිබිලා නෙමෙයි මේ හටගත්තේ. නේද? පෙර නොතිබීම හටගත්තා. වතුරට ඉබෙන මොහොත. ඔළුව අහකට ගන්නකොට නැති වුණා. පොඩ්ඩක් හරි ඉතුරු වෙලාද නැති වුණේ? නැහැ. ඡායාවේ පොඩ්ඩක් හරි වතුරේ ඉතුරු වුණාද?
නැහැ.
ඔළුව අහකට ගත්තාම නෑ. ඒ කියන්නේ ඉතුරුක් නැතුවම නිරුද්ධ වුණා. කලින් පොඩ්ඩක්වත් තිබිලා නැතුව පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඕක නේද බාහිරයේ ස්වභාවය. ඒ කියන්නේ ඡායාවේ ස්වභාවය. පෙර නොතිබීම හටගත්තා. ඉතුරුක් නැතුවම නිරුද්ධ වුණා. හරි? ඔන්න ඔය ගතියට කියනවා පටිච්ච සමුප්පන්න ස්වභාවය කියලා. මොකද්ද? පටිච්ච සමුප්පන්න බව. ඒ කියන්නේ ඒක හටගන්න හේතු ටික යෙදුන හින්දා එහෙම හටගන්නවා. ඒ කියන්නේ විද්‍යමාන වෙනවා. හටගන්නවා කියන්නේ එහෙම පෙන්눔 කරනවා. අර වතුරේ ඡායාව කියන එක පෙන්눔 කරනවා විතරයි නේද? ඒක වෙන් කරලා ගන්න පුළුවන්ද වතුරෙන්? බැ. අන්න ඒකට කියනවා පටිච්ච සමුප්පන්න ස්වභාවය කියලා. ඒ කියන්නේ හේතුන්ගෙන් තොරව ඒක පෙන්눔 කරන්නේ නැහැ. දැන් හේතු කියන්නේ ඔන වතුර තියෙන්න ඕන නේද? වතුර තිබුණ නැත්නම් ඡායාවක් වෙයිද? වතුර ටික ඉඳිලා නම් බල්ලා ලැබුණාට ඡායාවක් ඇති වෙයිද? නැහැ. ඒතර වතුරෙන් තොරව ඡායාවක් ගැන කතා කරන්න බෑ. හේතු නැත්නම් ඒක යෙදෙන්නේ නැහැ, පිහිටන්නේ නැහැ. හේතු තියෙනවා නම් තමයි පිහිටන්නේ. පිහිටනවා කියන්නේ ඒක වෙන් කරන්න බෑ. හේතුන්ගෙන් වෙන් කරන්න බෑ. දැන් ඡායාව වතුරෙන් වෙන් කරන්න බෑ. නේද? දැන් වතුරේ ඇති වෙන ඡායාව වෙන් කරලා ගන්න පුළුවන්ද අහකට? බෑ. වතුර නැතුව ඡායාව ගැන කතා කරන්න බෑ. හරි? ඒ වගේ තව හේතු තියෙනවා. ඒ හේතු නැතුව ඒ ඡායාව ගැන කතා කරන්න බෑ. එතකොට බලන්න මේ ඡායාවෙන් තේරුම් ගන්න පටිච්ච සමුප්පන්න ස්වභාවය. හේතු යෙදෙන හින්දා එහෙම පෙන්눔 කරනවා. නැත්තම් විද්‍යමාන වෙනවා. හේතු යෙදුන් නැත්නම් විද්‍යමාන වෙන්නේ පිහිටන්නේ. ඔව්. ඒකට පටිච්ච සමුප්පාද කියන ඔන්න මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවා. කියන්නේ මේ දේ කියන්නේ හේතු ටික තියෙනවා නම් ඵලය තියෙනවා. දැන් වතුරයි ඒකේ ඡායාව වැටෙන මොකක් හරි ආලෝකෙයි ඔය හේතු ටික තියෙනකොට ඡායාව තියෙනවා. හේතු එකක් හරි නැති වුණොත් ඡායාව තියෙයිද? ඔන්නෝක පටිච්ච සමුප්පාදේ මේ දේ තියෙනකොට මේ දේ තියෙනවා මේ දේ නැත්තම් මේ දේ නැහැ මේ දේ ගැන කතා කරන්නත් බෑ ඒ කියන්නේ හේතු නැත්තම් ඵලයක් ගැන කතා කරන්නවත් බෑ පටිච්ච සමුප්පන්න ධර්මතාවය කියන්නේ ඕකයි ඔව් ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති මේ හේතු ටික ඉපදුනත් සකස් වුණත් ඵලයක් සකස් වෙනවා විද්‍යමාන වෙනවා හරි හිමස්මින් සති ඉදං හෝති හිමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති මේ ටික තිබුණොත් මේ ටික තියෙනවා මේ හේතු ටික තිබුණොත් ඵලය තියෙනවා මේ හේතු ටික නැත්තම් ඵලයක් නැහැ හිමස්මින් අසති මේ ටික නැත්තම් ඉදං න හෝති ඵලයක් නැහැ හේතු ටික නැත්තම් ඵලය නැහැ. හේතු ටික තියෙනවා නම් ඵලය තියෙනවා. ඒ කියන්නේ මේක විද්‍යමාන වෙන්න හේතු ටික යෙදිලා නම් ඒක විද්‍යමාන වෙනවා පෙන්눔 කරනවා. ඒ හේතු යෙදිලා නැත්තම් දැන් වතුර හිඳිලා ගියා නම් හේතුව එක හේතුවක් නැහැ නේද? එතකොට ඵලයකුත් නැහැ. ඔව්. හේතුන් නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. ඕකම තව විදිහකට කියනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සමුදය කියන්නේ ඔය පටිච්ච සමුප්පන්න උන හේතු නිසා පෙන්눔 කරන ඒ වගේ ඕනම දෙයක් යං කිංචි සමුදය ධම්මං මේ හේතු නිසා සමුදය උන ඕන එකක් කියන්නේ පටිච්ච සමුප්පන්න උන එකක් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඒ සියල්ල නිරුද්ධ වෙනවා මොකද හේතු යෙදුන් නැත්නම් සමුදය යෙදුන් නැත්නම් ඵලයක් නැහැ නිරුද්ධ සබ්බන්තං නිරෝධ ධම්ම සමුදය තියෙනකන් විතරයි ඵලය ගැන කතා කරන්න පුළුවන් සමුදය නැත්නම් ඵලය ගැන කතා කරන්න බෑ ඔන්න ඕකට කියනවා පටිච්ච සමුප්පාදය කියලා පටිච්ච සමුප්පාදය දැක්කොත් තමයි ධර්මය දැක්කම ධර්මය දැක්කොත් තමයි පටිච්ච සමුප්පාද. එහෙම නැත්නම් ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න පුළුවන්. හරි? එතකොට බුදුදහම දකින්නවා කියන්නේ ධර්මය දකින්නවා, ධර්මය දකින්නවා කියන්නේ පටිච්ච සමුප්පාදේ දකින්නවා. පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න උත්සාහ කළොත් ආර්ය මාර්ගයට වැටෙනවා. ඔව්. බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. කියන්නේ ලෝකෙන් එතර වෙන මාර්ගයට ලෝකෙ ඉක්මවා යන දැක්මට එනවා. එතකොට දකින්න දැන් අර වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. හරි. දැන් ඌට බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න හේතු ටික යෙදෙන හින්දා ඌ ඒක විශ්වාස කරනවා. දැන් අපට ඒ හේතු ටික යෙදෙනවද බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න හේතු නැහැ දැන් මේ බල්ලගේ තියෙන අවිද්‍යාව අපිට නැහැනේ නේද ඇත්ත ඇති හැටි නොදන්නකම වතුරේ ඡායාවක් ඇති වෙනවා කියලා දැනුමක් ඌට නැහැ නේද ඒ හින්දානේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙන හැබැයි අපට අවබෝධයක් තියෙනවා නැහැ ඔතන වතුරේ ඇති වෙන ඡායාව ඒ බෙන බල්ලගේම ඡායාව තමයි ඔය පටිච්ච සමුප්පන්න උනේ හේතුන් යෙදෙන හින්දා හටගත්තේ නේද? එතකොට ඒ ඡායාවෙන් ඇති උන ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බය තමයි බල්ලා දැකලා තියෙන්නේ. ඒකට මුලා වෙලා ඇහෙන් හදලා දෙන දේ එළියේ තියෙනවා කියලා හිතන්න ගිහින් තමයි මූ රැවටිලා තියෙන්නේ. එතකොට ඒ හේතු ටික යෙදෙන හින්දායි එහෙම රැවටුනේ. ඒ හේතු ටික අපේ යෙදෙන්නේ නැහැ. එහෙනම් අපි රැවටෙන්නේ නැහැ බල්ලෙක් ඉන්නවා කියලා. නේද? ඔන්න බලන්න දැන් සමුදය යෙදෙනකොට බල්ලෙක් පිහිටනවා සමුදය යෙදෙන්නේ නැතිකොට පිහිටන්නේ නැහැ. හරි. ඒ බල්ලෙක් ඉන්නවා කියලා හේතු ටික යෙදෙනකොට බල්ලෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරනවා. ඒකනේ උතරහරම් බුරන් නේද? දැන් අපට ඒ සමුදේ යෙදෙන්නේ නැහැ. බල්ලගේ යෙදුන සමුදේ අපේ යෙදෙන්නේ නැහැ. එතකොට අපිට වතුරේ බල්ලෙක් පිහිටන්නේ නැහැ. නිරෝධයි. නැත්නම් අත්තංගමය කියන්නේ ඔන්න ඕක. පිහිටන්නේ නැති ස්වභාවය. හරි? නිරෝධේ. දැන් අපිට වතුරේ ඉන්න බල්ලෙක් ගැන කොහෙත්ම කතා කරන්න බෑ. ඒ අර දැන් ලෝකෙට අයිති දෘෂ්ටියට අහු වුණහම. දැන් ලෝකෙට අයිති දෘෂ්ටිය කියන්නේ පේන දේ එළියේ තියනවා කියලා හිතන එක. එතකොට එළියේ තියනවා කියලා හිතනවා නම් ඕක හිතන්න හැක්කෝන්නේ. හිතන්නේ කොහෙන්ද? හිතෙන්. හිතට තමයි දැర్శණය වෙන්නේ එළියේ ඉන්න බල්ලා. එතකොට අපිට ඇහැ පියාගෙනත් ඌව මතක් කරන්න පුළුවන්. දැන් අර බල්ලා එක සැරයක් කැබිලා ඊට පස්සේ හිතෙන් හදාගත්තට පස්සේ එළියේ ඉන්න බල්ලා ඌට ආයේ බිල බලන්න ඕනේ නැහැ. ඌට හිතෙන් මතක් කරගන්න පුළුවන් වතුරේ ඉන්න බල්ලව. නේද? ඇයි? ඇහෙන් බලන වෙලාවෙත් දැකලා තියෙන්නේ හිතෙන්. හිත ඇතුලේ හදපු බල්ලා දැකලා තියෙන්නේ. ඌ විශ්වාස කරනවා මේ දැක්කේ එළියේ බල්ලා කියලා. ඒ වුණාට දැකලා තියෙන්නේ උගේ හිතෙන් හදපු බල්ලෙක් නේ. නෑ වතුරේ බල්ලෙක් නෑ නේ. නේද? ඒතර මූ දැකලා තියෙන්නේ හිතේ හදපු බල්ලා. නේද? අර බල්ලෙක් පුරනවා ඇහෙනවා නේද? ඔය බල්ලා කොහෙද ඒ බල්ලා ඉන්නේ? අරහෙද බාහිරේද ඉන්නේ? තමන් තුලද? දැන් බල්ලෙක්ගේ සද්දේ ඊට කලින් අහලා නැති කෙනෙකුට ඔය සද්දේ ඇහුනොත් බල්ලෙක් කියලා කියයිද? පොඩි ළමෙක් ඉන්නා බල්ලගේ සද්දේ අහලා නැහැ. එයාටත් ඔය සද්දේ ඇහෙනව නේද? කනක් තියෙන හින්දා ඇහෙන්න ඕන නේද? අපට ඇහුණා වගේම ඇහෙන්න ඕන. නේද? දැන් අපි හිතුවේ මොකද්ද? අන්න අරහෙ බල්ලෙක් ඉන්නවා කියලා එළි. අපි දන්නේ අපි හිතුවා කියලා. අපි දෘෂ්ටිගත වෙලා තියෙනවා ඔය බල්ලා ඉන්නේ එළියමයි. ඇත්තටම අපේ හිතෙන් තමයි සද්දේ අරගෙන ඔය සද්දේට පරණ අත්දැකීම් ටික දාලා හිත ඇතුලෙන් ආපු චේතනාවක් තමයි ඔය සද්දේ ඉන්නේ නම් බල්ලෙක්ගේ. ඒ බල්ලා මේ වගේ බල්ලාගේ ලක්ෂණ ටික ඔක්කොම ටික දානවා ඒකට එළියේ තියෙන එක.
දැන් මේ බල්ලා දුන අවස්ථාවේ අපි ඒ ගැන හිතුවේ නැතත් අවධානයෙන් නොහිටියොත් ඒ සිදුවීම වෙනවා. නමුත් අපිට අපේ මේකට වැටෙලා නැහැ ඒක.
දැන් අපි සිහිය පිහිටුවේ නැත්තම් වෙන්නේ අපේ මෙච්චර කල් ආපු පුරුද්දට අපි පිළිගන්නවා එළි බල්ලෙක් ඉන්න නේද? දැන් අපි දන්නේ මෙතන උන දේ නුවණින් බලනවා නෙමෙයි ඔය. මෙච්චර කල් ආපු සසරේ ආපු පුරුද්ද තමයි ඔය යොදාගත්තේ. මෙච්චර කල් සසරේ ආපු පුරුද්දට තමයි හිතුවේ සද්දය ඇහෙනකොට ඔය බල්ලෙක් නේද? ඇත්ත ඇති හැටි දැකීම නෙමෙයි ඒක. මෙච්චර කල් පුරුදු කරපු විදිහට බැලුවා. පුරුදු කරලා තියෙන්නේ සසරේ යන විදිය, ලෝකෙට ආйти විදිය. සසරේ මිදෙන විදිය නෙමෙයි පුරුදු කරලා තියෙන්නේ. නේද? ලෝකෙන් එතෙර වෙන හැටි නෙමෙයි පුරුදු කරලා තියෙන්නේ. ලෝකේ යන හැටි තමයි අපි පුරුදු කරලා තියෙන්නේ. ඒකයි සංසාරේ මෙච්චර කල් ආවේ. ඒකට බුදු කෙනෙක් පෙන්වන්නේ ඔන්න ඔය පුරුද්ද කඩන හැටි. ඒකට උපදේශයක් දෙනවා. සද්දයක් ඇහුනොත් ඇහුණා විතරයි. ඔව් දැක්කොත් දැක්කා පමණයි. දැන් අපි සද්දේ ඇහිලා සද්දෙන් නවත්තලාද බල්ලෙක්ව හදලාද? බල්ලෙක්ව හදලා. නෑ. ඇහුණා විතරයි. සද්දයක් ඇහුණා කියලා නවත්තලා නෑ. ඒ සද්දෙට අදාළව එළිය බල්ලෙක්ව හදලා. හදලා තියෙන්නේ කොහෙද? හිතේ අපේ හිත තමයි කියලා තියෙන්නේ ඔය බල්ලෙක් නේද? ඒ හිතට ඇහුනේ මේ සද්දයක් විතරයි. කනෙන් අරන් දෙන්නේ සද්ද සංඥාවක් විතරයි නේද? කනට පුළුවන්ද බල්ලෙක් අරන් දෙන්න? බෑ, කනට පුළුවන් අර සද්දවලට අදාළ චිත්‍ර සටහනක් ඇඳලා දෙන්න. බෑ, හැට පුළුවන් වර්ණ රූපවලට අදාළ සටහනක් ඇඳලා දෙන්න නේද? ඒ ඇඳලා දෙන එකට කියනවා ප්‍රසාද රූපය කියලා. ඇහැ ඇතුලේ හැදෙන එකට කියනවා ප්‍රසාද රූපය. කන ඇතුලේ හැදෙන ඒ සද්ද සංඥාවට අදාළව හැදෙන්නේ සෝත ප්‍රසාද රූපය. ඒ ප්‍රසාද රූපය තමයි හිතට අරමුණු වෙන්නේ නේද?
සමහරට ඒ ගත්ත පිච්චර් එක අපි පින්තූරේ ගත්තා කියමු.
ඔව්.
එතන ගිහින් බැලුවා ඉන්න වෙන බල්ලෙක්. ඒ කියන්නේ බල්ලෙක්ම
තමයි. ඔව්. ඔව් දැන් සද්ද සටහන කියන්නේ බල්ලෙක් නෙමෙයි පළවෙනි දේ. සද්ද සංඥාව. නේද? සද්ද සංඥාව කොහෙත්ම බල්ලෙක් වෙන්න බෑ. එළිය ඒ කියන්නේ සංඥාව කියන්නේ සතර මහා ධාතු රූපයක් නෙවෙයිනේ. කන කන අරන් දුන්නේ සතර මහා ධාතු රූපයක් අරන් දෙන්න බෑනේ නේද? කන ඇතුලේ හැදෙන්න බෑනේ බල්ලෙක්ව. ඒ කියන්නේ සතර මහා ධාතුෙන් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදෙන්න බෑනේ මේ කන ඇතුලේ බල්ලෙක්ව නේද? කන ඇතුලේ තියෙන්නේ සංඥා මාත්‍රයක් විතරයි. ඒකට කියනවා සද්ද සංඥාව කියලා. ඉතින් බුදුහාමුදුරෝ සංඥාවට උපමා කරන්නේ මොකද්ද? මිරිඟුව. සංඥාව මිරිඟුව වගේ කියනවා. මිරිඟුව කියන්නේ මොකද්ද? වතුර වගේ පේනවා. පේන ගතිය විතරයි මිරිඟුව කියන්නේ. වතුර වගේ පේන ගතියට කියනවා මිරිඟුව. එතකොට මිරිඟුවේ ඇත්ත ස්වභාවය දන්නේ නැති කෙනා මොකද හිතන්නේ මිරිඟුව පේනකොට? අන්න වතුර තියෙනවා, බාහිරේ වතුර තියෙනවා කියලා. නේද? එතකොට මිරිඟුව පේනකොට ඇත්ත ඇති හැටි නොදන්න කෙනා හිතනවා අන්න වතුර තියෙනවා. කොහෙද වතුර තියෙන්නේ? එළියේ තියෙනවා කියලා හිතනවා. ඒ වුණාට එතෙන්ට ගියොත් වතුර හම්බ වෙනවද? නැහැ. එතකොට වතුර හැදිලා තියෙන්නේ කොහෙද? හිතේ. හිතෙන් තමයි කියලා තියෙන්නේ. නේද? එතකොට අර වතුරට ඉබෙන බල්ලා බල්ලෙක්ව හැදුවේ හිත ඇතුලේ. එළියේ එහෙම ස්වභාවයක් නැහැ. හරි? දැන් පේනවද ලෝකේ තියෙන්නේ එළියේද Taman තුලද? දැන් වතුරට වෙන බල්ලා බල්ලෙක්ව දැක්කා. ඌ විශ්වාස කරන්නේ මේ බල්ලා එළියේ ඉන්නවා කියලා. ඒ වෙනකොට ඌ එළියේද ඉන්නේ බල්ලාගේ හිත ඇතුලේ. හිතෙන් හදපු බල්ලෙක්. අපි සද්දය ඇහිලා හදපු බල්ලා ඉන්නේ එළියේද හිත ඇතුලේද? අපි විශ්වාස කරන්නේ එළිය කියලා. ඒ වුණාට ඒ අර මිරිඟු ස්වභාවය නොදන්න කමට. සංඥාව මිරිඟුවක් බව නොදන්න කම. නේද? සද්ද සංඥාව මිරිඟුවක් කියලා දැනගත්තා නම් මිරිඟුවට අදාළ රූපයක් හදන්න යන්නේ නැහැ එළියෙන්. මොකද මිරිඟු ස්වභාවය කියන්නේ නිකන් අර දුමක් වගේ පේනවා. හරි? ඔය දුමේ තියෙන සටහන් වලට ඇත්ත දේවල් කියලා හිතන එක නේද මිරිඟුව කියන්නේ. නේද? නිකන් මොනවද ඌ ඇඳලා පෙන්නනවා විතරයි. මේකයි මිරිඟු ස්වභාවය කියන්නේ. දැන් ඔය ඇඳලා පෙන්නන්නේ හිතේ. හරිද? හිතට තමයි ඔය රූපේ පේන්නේ. මේක චිත්ත රූපය. චිත්ත රූපයක් දැකලා ඕක එළියේ තියෙනවා කියලා හිතනවා. ඒක හරියට හීනයක් දැකලා හීනෙන් දකින්න ටික ඔක්කොම එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා වගේ වැඩ. දැන් හීනේ දකිද්දි නම් හිතෙන්නේ අපි ලෝකේ ජීවත් වෙනවා කියලා. ඇහැරුණහම මොකද වෙන්නේ? එච්චර වෙලා තිබුණ ලෝකේ ඉවරයි. එකයි ඒකට හීන ලෝකෙ කියන්නේ නේද? හිතෙන් හැදෙන ලෝකයක් විතරයි. එතකොට දැන් අපි ඇත්තට හදාගෙන තියෙන්නේ හීන ලෝකයක්ම නේද? ඇත්ත කියලා හිතාගෙන හිටියට ඔව් විඥාණය කරපු මායාවක් නේද ඒක? ඔව් හීනයක්මයි, හීන ලෝකයයි නේද? එහෙනම් දැන් පොඩි විවේකයක් ගන්නකො, වතුර ටිකක් එහෙම බොන්න ඈ. ඕක ගැන තව ටිකක් හිතන්න.